ගරු ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු ස්තුති සභාපතිතුමා අද කාරණා දෙකක් ගන්නවා. එකෙන් එකක් ගැන පමණක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ගැසට් 2465 ඇලෙරක් 7 ආනයන අපනයන පාලන පනතේ. දැන් සාමතම මෙතන කරන්න යන්නේ අපිට ඩොනේෂන් එකක් ලැබෙනවා නම් ඒකට යම්කිසි ආනයන සීමා දාලා තියෙනවා නම් ඒවා ඉවත් කරලා සහ වැට් එක සෙස් එක ඒ බදු පෑල් එක කස්ටම් ඩියුටි එක අයින් කරන එක. ඒක 2004 සුනාමියත් එක්ක ගෙනාපු සංශෝධනයක්. ඒක 2017 ගංවතුරටත් පාවිච්චි කරා. දැන් දිප්වා සුලිකුණාටුවටත් ඒක පාවිච්චි කරනවා. ඒක තමයි අද මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ. දැන් අතවශයෙන්ම අපිට ඩොනේෂන් එනකම් බලන් ඉන්න හැකියාවක් නැහැ. මොකද ලෝක බැංකුවේ කියලා තියෙන විදිහට දිප්වා සුලිකුණාටුවේ ඩැමේජ් එක දළදේශ නිෂ්පාදනයෙන් 4% ඉක්මවා යනවා කියලා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 4ක විතර, එහෙමත් නැත්නම් රුපියල් බිලියන 1200ක විතර ප්‍රමාණය, විශාල ප්‍රමාණයක්. එතකොට මම අහගෙනයි ජනාධිපතිතුමාත් කියනවා, මං හිතන්නේ අපි මේ ආධාර සමුළුවක් ඇඳවන්න ඕනේ. ඒ ආධාර සමුළුවෙන් අපි රටවල් වලින් ආධාර ලබා ගන්න ඕනේ කියලා. ඒක ගැන කවුරුත් ඊට පස්සේ කතා කරේ නැහැ. ඉතින් අපි දැනගන්න කැමති ඒ ආධාර සමුළුව පවත්වනවාද, ඒ ආධාර සමුළුවෙන් අපිට ලැබෙන ආධාරවලට භාණ්ඩමය ද්‍රව්‍යවල ආධාර ලැබෙනවා නම් ඒකට මේක එකතු කරන්න පුළුවන්. හැබැයි අපි හොයලා බැලුවා මේ ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් කියලා මේ අරමුදලක් ආරම්භ කරා කියලා ආණ්ඩුව කිව්වට එහෙම අරමුදලක් නැහැ. මම ඒක ගැන තව පොඩ්ඩකින් කතා කරන්නම්. කොච්චර මූල්‍ය වශයෙන් ලැබිලා තියෙනවද කියලා මේ ආධාර ලැබිලා තියෙන රුපියල් බිලියන 7යි. රුපියල් බිලියන 7ෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම අපිට වියදම් කරන්න වෙනවා අවම වශයෙන් රුපියල් බිලියන 1200ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ කුණාටුවෙන් වෙච්ච ගැටළු වලින් මිදෙන්න. එහෙමනම් අපි කල්පනා කරමු කුඩා ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් කර්මාන්ත ශාලාවක්. මම ගන්න කැමති උදාහරණයක් හැටියට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය ගරු ජනාධිපතිතුමාටත් වසන්ත සමරසිංහ මහත්මයාටත් තියලා තියෙන ලියුම. ඒකේ තියෙනවා මේ මධ්‍යම පරිමාණයේ සහල් මෝල් 7ක් විනාශ වෙලා තියෙනවා මේ කුණාටුව නිසා. ඒ නිසා ඔවුන්ගේ ලොස් එක ඔවුන් පෙන්නලා තියෙනවා. ස්ටොක් එක ඩැමේජ් වෙලා තියෙනවා බිලියන 1100 ගාණ. මැෂිනරි වලට තවත් බිලියන සිවිල් වර්ක්ස් ස්ටොක් ඇන් මැෂිනරි ඔක්කොම බිලියන 1600ක ඩැමේජ් එකක් තියෙනවා. දැන් එතකොට මේ ඉක්විප්මන්ට් ගේනකොට, යන්ත්‍ර සූත්‍ර ගේනකොට අර වැට් එක, අර සෙස් එක, SCL එක වදිනවා. ඉතින් අපි මුදල්කාරක සභාවෙත් සියලු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරාම ඊයේ අපි යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරා. මේ අවස්ථාවේදී නිකන් ලැබෙන ඒවා විතරක් නෙමෙයි, තමන් සල්ලි ගෙවලා නැවතත් ගේනකොට අර විනාශ වෙච්ච යන්ත්‍රෝපකරණ වලට නැවතත් වැට් එක ගහන්න එපා කියලා. මම හිතන්නේ ඒක සාධාරණ ඉල්ලීමක්. සියලුම මන්ත්‍රීවරු ඒකත් එක්ක එකඟ වුණා. හරි, ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයට නැවතත් අවධාරණය කරනවා මේ වැට් එක ආධාරවලට විතරක් නෙමෙයි, තමන් මුදල් දීලා ආනයනය කරනකොට ගහන්න එපා කියලා මේ සුවිශේෂ අවස්ථාවේදී. ඒකට යම්කිසි ඇඩ්මිනිස්ට්‍රේටිව් මේ රෙගුලේෂන්ස් තියෙන්න පුළුවන්. කවුද මේක හරියට තීරණය කරන්නේ, මේ භාණ්ඩයට මෙච්චර මුදලක් වියදම් වෙනවද කියලා? චතුරාර්ය සත්‍යමය අවස්ථාවේදී කිව්වා කර්මාන්ත අමාත්‍යාංශය හරහත් ඒක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක අපිට ඩිසෙන්ට්‍රලයිස් කරන්න පුළුවන්. අපි හිතමු පොළොන්නරුවෙන් නම් මේක කරන්නේ, පොළොන්නරුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පුළුවන් මේක ගැන හොයලා බලලා එක්ස්පර්ට්ලා යොදලා මේකද හරි ප්‍රමාණය කියලා තීරණය කරා. එහෙමත් නැත්නම් ඉන්ෂුරන්ස් ලැබෙනවා නම් ඒ ඉන්ෂුරන්ස් එකේ කන්ඩිෂන් එකක් දෙනවා මෙන්න මේ ගාන තමයි මේකට වියදම් වෙන්නේ කියලා. ඉතින් අපි ඉතාමත් ඕනෑකමෙන් මම හිතන්නේ මේ 125 දෙනාම එකඟ වෙයි මේ අවස්ථාවේදී ඒ සහනය මොවුන්ට ලබා දෙන්න කියලා. ඒක එක මම ඒක කියන අතරවාරයේ කිව්වා මේ ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එක තවමත් ස්ථාපනය කළා නැහැ ගරු සභාපතිතුමා. මේක අවුල. මොකද මේ අවස්ථාවේදී රජයේ විගණකාධිපතිවරයෙකුත් නැහැ. හෝටි ගණන් එහෙට මෙහෙට යනවා. මුදල් ලැබෙනවා එව්වා රජයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ අරමුදලට යනවා. ඒක ඇත්ත. හරි අපි කියන්නේ කවුරු හරි සාක්ෂි දාගත්තා කියලා. නමුත් පස්සේ දවසක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි මේක කරේ නැත්තේ? කොහොම මේකේ විනිවිදභාවය? කොහොමද මේ අරමුදල විගණනය කරන්නේ අරමුදලක් නැත්තම්? දැන් අපි මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ විමසුවාම වුන් කිව්වේ නෑක කරගෙන යනවා කියලා. කරගෙන යනවා කියලා දැන් සති 6ක් 7ක් විතර ගත වෙලා සභාපතිතුමා. ප්‍රශ්නේ නේ අද නෙමෙයි. ප්‍රශ්නේ නේ ආණ්ඩුව මාරුණහම. ආණ්ඩුව මාරුණහම ඔබලාගෙන් අහනවා ඊළඟට එන ආණ්ඩුව කොහොම මේකේ විනිවිදභාවය? කොහොම මේ අරමුදල? කොහෙද මේ සල්ලි ගියේ? ඉතින් ඒ නිසා කාගෙත් හොඳට තමයි මම මේ කියන්නේ මේක තවදුරටත් මේ පෝස්ට්පෝන් කරන්න එපා. අනිත් එක තමයි ආපදා කළමනාකරණ පනත යටතේ තියෙනවා ඒ ආපදා අරමුදලක් මේ ස්ථාපනය කරන්න. අත වශයෙන්ම ඒක කරලත් නැහැ. දැන් ඒක දැන් මාස 6කට විතර කලින් තිබිච්ච කමිටු රැස්වීමේදී තීරණය කළා තියෙනවා කළ යුතුයි කියලා. ඒකට අවශ්‍ය වෙන්නේ රුපියල් මිලියන 100ක් රජයේ විසින් ඒ අරමුදලට යොදවන එක. ඉතින් ඕක කරන්න පැය භාගෙන් කරන්න පුළුවන් දෙයක්. ආයෙ පනත් සම්මත කරගන්න ඕනේ නැහැ. එතකොට ඒ අරමුදල තියෙනවා නම් අපිට විනෝදභාවයෙන් මේවා කරන්න පුළුවන්. නැවතත් මම මතක් කරන්න කැමතියි මේ ඔක්කොම කරන අතරවාදී මේ විගණකාධිපතිවරයෙක් නැති එක පිළිබඳව ඉස්සරහට මම අද කිව්වා කියලා මතක තියාගන්න ගරු සභාපතිතුමනි, ඉස්සරහට මේක ප්‍රශ්නයක් වෙනවාමයි. මොකද පුද්ගලයෝ මේක අහනවා. හරි මේ ප්‍රශ්නය ඔබතුමත් අහයි විපක්ෂයේ හිටියන. ඊළඟ කාරණාව තමයි ගරු සභාපතිතුමනි මේ මධ්‍යම හා කුඩා හා ශුද්‍ර මධ්‍යම මේ ව්‍යාපාරිකයන්ට තිබිච්ච ණය මේ දිත්වා කුලසුන සුලිකුණාටු එන්න කලින් රුපියල් බිලියන 900ක විතර ස්ටේජ් 3 ලෝන්, ඒ කියන්නේ ගෙවා ගන්න බැරි ණය තිබ්බා. හරි දැන් මේ කුණාටුවෙන් පස්සේ සමහර වෙලාවට අපි මේ හිතනවා මේක රුපියල් ට්‍රිලියනය පන්නලා ඇති කියලා. එතකොට මම ඒකට එක උදාහරණයක් ගන්නම්. අර පොළොන්නරුවේ උදාහරණය වගේ එතුමා මට නමත් සඳහන් කරන්න කිව්වා. අනුර කියලා පුද්ගලයේ මේ කොළඹ දිස්ත්‍රික්කයේම මේ ෂෙඩ් එකක් තියෙන එක්ස්ප්ලෝසිව් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. දැන් එතුමා ණයක් අරන් තියෙනවා. ඒ ණය මම උදාහරණයක් හැටියට විතරයි ගන්නෙ, මොකද මේ වගේ උදාහරණ ඕනෑ තරම් තියෙනවා. රුපියල් මිලියන 165ක ණයක්. නමුත් අවාසනාවකට ආර්ථික අර්බුදය නිසා, ඊට කලින් කොරෝනා අර්බුදය නිසා, ඊට පස්සේ දිට්වා සුලිකුණාටුව නිසා දැන් ඔහුට ගෙවන්න වෙලා තියෙනවා රුපියල් මිලියන 570. 165යි අරගෙන තියෙන්නේ, 300 ගානක් දැනට ගෙවලක් තියෙනවා. හැබැයි දැන් කරගෙන යන්න හැකියාවක් නැහැ. මොකද ඔහුට තියෙන ඔහුගේ උකසට තියෙන ගෙවල් ඔක්කොම විකත් මේ 570 හොයාගන්න බෑ. ඉතින් ඒ නිසා මෙතන ගැටලුව වෙලා තියෙන්නේ අර අර්බුදයේ තිබිච්ච දවස්වල බැංකු වලින් 30%ට පොලිය එකතු කරලා තියෙනවා. හරි ඒක කෙටි කාලයක් ඒක තිබුණේ. නමුත් ඒ කාලෙදි 30%ක් පොලිය එකතු කරාම මේ පොලිය වැල් පොලියක් නිසා මේක ඉතාමත්ම ඉහළට ගිහිලා තියෙනවා. මහ බැංකුවෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශානුව මේ පොලිය තියෙන්න පුළුවන් 9%. හරි එතකොට එහෙම තියෙනවා නම් කොහොමද මේ 30% වාගේ බැංකු වලින් මේ පොලිය අය කරලා තියෙන්නේ? ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මම මේ ගත්තේ උදාහරණය ලොකු ව්‍යාපාරිකයෙක් සම්බන්ධයෙන්.
ඔබතුමාගේ කාලේ විනාඩි 2යි ගම්මන්ත්‍රීතුමනි.
අපි ගියා නොයෙකුත් ප්‍රදේශවලට මේ ලංකාවේ. ගම්පොළ වගේ ප්‍රදේශයක් ගත්තාම ඒ ගම්පොළට આવුමේ සියලුම වාගේ මේ කර්මාන්ත, කුඩා කර්මාන්ත, සාප්පු ඔක්කොමගේ වාගේ මේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තියෙනවා. ඒක ඔවුන්ටත් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ ඔව් අපිට මේ නැවත ගොඩනැගීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒක ඩොනේෂන් වලින් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ඩොනේෂන් වලින් එන්නේ නැහැ. එහෙම ඩොනේෂන් අද මිනිස්සු දෙන්නේ නැහැ. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක් දුන්නා. ඒ ඇරෙන්න අනිත් රටවල් වලින් දුන්නේ ඩොලර් මිලියන 2යි 3යි ඒ වගේ ගාණක්. ඉතින් ඇත්තටම හොයලා බැලුවම ඩොලර් මිලියන 30 ගානයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රජයට මේ මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒක රජය මුදල් වියදම් කරනකොට වියදම් කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් වලට වියදම් කරගන්න බැරි වෙනවා. මං එදත් කිව්වා මේ වීදුරු මේ 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 ජනේලයක් තියෙනවා නම් ගලක් ගැහුවොත් ජනේලේ කැඩෙනවා. ජනේලේ කැඩුනහම වීදුරු බාස්ටයි වඩු බාස්ටයි බට්ටය ලෝන ඩ්‍රයිවර්ටයි යම්කිසි ගෙවීමක් ලැබෙනවා. ඒ නිසා දළදේශීය නිෂ්පාදනය ඉහළ යනවා. මං අහගෙනයි කියනවා මහ බැංකුවේ අධිපතිවරයා බලාපොරොත්තු වුණාට වඩා දළදේශීය නිෂ්පාදනය ඉහළ යයි කියලා. ඉහළ යයි. ඉහළ ගියාට තියෙන්නේ අර ජනේලේ විතරයි. කැඩිච්ච පාරවල් ටික හැදුවම මේ පාරවල් ටික විතරයි තියෙන්නේ. බෝක්කු ටික ස්පිරිතාල් ටික හැදුවම මෙවුව විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ නැවතත් අවධානය යොමු කරන්න කියලා කියන්නේ රජයට අපි ණය ගණගෙන එහෙමත් නැත්නම් ඩොනේෂන් අරගෙන කරනවට වඩා අපිට කළ යුතු දේ තමයි මේ ආර්ථිකය ලිහිල් කරන එක. ලිහිල් කරලා ආයෝජන වලට අවස්ථාව ලබා දෙන එක. ඒ ආයෝජන වලට අවස්ථාව ලබා දුන්නු පුද්ගලික ආයෝජන වලටත් අපිට පුළුවන් වුණා යටිතල පහසුකම් වලට ආයෝජනය කරන්න අවස්ථාව දෙන්න. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ගුවන් මේ මේ එයාපෝර්ට්. දැන් එයාපෝර්ට් කියන එක අපි හිතාගෙන ඉන්නේ ආණ්ඩුවෙන්ම කරන්න ඕන දෙයක් කියලා. හැබැයි ඉන්දියාව වගේ රටකට
ගිහින් ඔබතුමායි කාලය අවසන්යි.
හරි බොවිස්තර මම අවසන් කරනවා. ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේ හදන සියලුම එයාපෝර්ට් හදන්නේ පුද්ගලික අංශය විසින්. ආණ්ඩුවේ තියෙනවා ඉඩම පුද්ගලික අංශයෙන් හදනවා එයාපෝර්ට් එක. එතකොට කිසිම බරක් ආණ්ඩුවට යන්නේ නැහැ. ටොප් ලයින් එකෙන් 140ක් ආණ්ඩුවට ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මම ඉවර කරනවා අපිට මේ තියෙන මේ අභියෝගයේ ඉතාමත් ලොකු අභියෝගයක්. මේ අභියෝගයේ ජය ගන්න ට්‍රෙඩිෂනල් ක්‍රමයට හිතන්න බෑ. අපිට මේක ඩිස්රප්ට් කරන්න ඕනේ. ඩිස්රප්ට් කරනවා නම් අපිට මේ ආර්ථිකයේ යටිතල පහසුකම් වලටත් පුද්ගලික ආයත දේශීය වේවා විදේශීය වේවා ඒ ලිහිල් කිරීම සිද්ධ කරන්න ඕනේ කියන එක තමයි මට කියන්න ඕන වෙලා තිබුණේ. බොහොමත් ස්තුතියි.